අද විශේෂකරු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ ආචාර්යනි UH චන්දිමා නිරෝෂණි මහත්මියට සහ පුසියන්කුලම මහාවිද්‍යාලයේ ආචාර්ය KA තිලකරත්න මහත්මාට.
ආයුබෝවන් දුවේ පුතේ. සෞඛ්‍ය හා ශායක අධ්‍යාපන විෂයට අදාළ පාඩමක් වන සෞඛ්‍යවත් සමාජයක් ගොඩනගමු තේමාව යටතේ කරුණු පැහැදිලි කරන්න. ඉතින් පාසල් දරුවන් වන ඔබගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම සඳහාත් ඔබගේ පවුලේ ප්‍රජාවේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට අවශ්‍ය නිපුණතාවයන්ගෙන් ශක්තිමත් වීම සඳහාත් අධ්‍යාපනික අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඉඩ සලසා දීම පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන්වල ප්‍රධාන පරමාර්ථය ලෙස අපේ දූල පුතාලා හඳුන්වා දෙන්න කැමැතියි. එමෙන්ම දුවේ පුතේ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් මගින් ඉටු කෙරෙන කාර්යයන් මොනවාදයි අපි දැන් බලමු.
ඒවානම් පාසල තුල සෞඛ්‍යවත් පරිසරයක් ගොඩනැගීම, ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරවීම, හඳුනා නොගත් රෝගාබාධය හඳුනා ගැනීම, සෞඛ්‍ය අධ්‍යාපනය පවුල වෙත ගෙන යාම යනාදී වේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන සහ ජීවිතයේ ගුණාත්මක භාවය පිළිබඳ කතා කිරීමේදී අපි මුලින් බලමු ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෞඛ්‍ය ප්‍රවර්ධනය යනු කුමක්ද කියලා. සෞඛ්‍ය ප්‍රවර්ධනය යනු සෞඛ්‍යයට බලපාන සාධක තමාගේ පාලනයට ගැනීම මගින් තම සෞඛ්‍ය තත්ත්වය දියුණු කර ගැනීමට පුද්ගලයෙක්ට ඇති හැකියාව තමයි සෞඛ්‍ය ප්‍රවර්ධනය කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් දුවේ පුතේ, ඉහත නිර්වචනයෙන් අපට ඉතාමත් පැහැදිලි සෞඛ්‍ය ප්‍රවර්ධනය යනු එක් පුද්ගලයෙකුගේ චර්යාවන්ට පමණක් සීමා නොවි සමස්ත සමාජයේම මැදිහත් වීම දක්වා විහිදෙන පුළුල් සංකල්පයක් බව. ඔව්, සෞඛ්‍ය ප්‍රවර්ධන යථාර්ථයක් බවට පත් කරගත හැක්කේ ඔබේත්, ඔබ පවුලේත්, අවට සමාජයේත් සෞඛ්‍ය තත්ත්වයට බලපාන සාධක පාලනය කර ගැනීමට මෙන්ම වැඩි දියුණු කර ගැනීම මගින් බව ඔබ දන්නවා ඇති.
මීළඟට දුවේ පුතේ, අපි සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා භාවිත කළ හැකි උපාය මාර්ග මොනවාදයි බලමු. එම උපාය මාර්ගයන් ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධනයට අදාළ ප්‍රතිපත්ති සැකසීම, සෞඛ්‍ය ප්‍රවර්ධනයට හිතකර පරිසරයක් ගොඩනැගීම, සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සේවාවන් ලබා ගැනීම හා සංවිධානය කර ගැනීම, සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ප්‍රජා දායකත්වය ලබා ගැනීම, සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය.
ඔව්, එමෙන්ම දුවේ පුතේ, අපි පහත් සඳහන් ප්‍රජාවන් තුළද සෞඛ්‍ය ප්‍රවර්ධනය සිදු කළ හැකි බව සලකා බලමු. ඒ ස්ථාන නම් අපගේ නිවස, පාසල, ගම, නගරය, රෝහල සහ සේවා ස්ථානය. සෞඛ්‍ය ප්‍රවර්ධනය යටතේ ඉහත සඳහන් කළ උපාය මාර්ග පිළිබඳ අපි තවදුරටත් විස්තරාත්මකව පැහැදිලි කරනවා නම්, සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්ති සැකසීමේදී සෞඛ්‍යට හිතකර ප්‍රතිපත්ති ඇති කිරීම, එමගින් පාසල් පද්ධතිය තුළ ඒ සඳහා හිතකර වාතාවරණයක් ඇති කර හැකි වෙනවා. එතකොට දුවේ පුතේ, ප්‍රතිපත්තීන් සැකසීමේදී මුලින්ම පාසල් පද්ධතිය මුහුණපාන සෞඛ්‍ය ගැටලු හඳුනා ගැනීම සහ ඒවා තුරන් කිරීම හෝ අවම කිරීම, අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම, එමෙන්ම ප්‍රතිපත්ති සැකසීමෙන් පසු එම ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය නීති සහ චක්‍රලේඛන සකස් කිරීමද මෙහිදී සිදුවේ.
දුවේ පුතේ, පාසල් මට්ටමේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයන් වශයෙන් ඔබටද විශාල වගකීමක් පැවරි තිබෙනවා. අපි දැන් බලමු පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්තීන් කීපයක්. පාසල් දරුවන්ට සෞඛ්‍ය පිළිබඳ නිසි දැනුමක් ලබා දිය යුතුයි. ඒ වගේම පාසල තුල පිරිසිදු පානීය ජලය සැපිය යුතුයි. පාසල තුල සෞඛ්‍යවත් ආපන ශාලාවක් පවත්වා ගත යුතුයි. පාසල් පරිසරය අනතුරු වලින් තොර විය යුතුයි. අවුරුදු 12ට අඩු ළමයින්ට පාසල් දන්ත වෛද්‍ය සේවාව ලබා දිය යුතුයි. පොත්පත් මුද්‍රණයේදී විවිධ වයස් සීමා සඳහා අකුරු වල ප්‍රමාණය වර්ණයේ නිසි පරිදි තිබිය යුතුය. විවිධ වයස් සීමා සඳහා මේස පුටු වර්ග සහ උස ප්‍රමාණ තීරණ වී තිබිය යුතුය.
ඔව් දුවේ පුතේ ඉහෙතින් අපි කතා කර මෙවැනි ප්‍රතිපත්ති මගින් සෞඛ්‍යවත් පරිසරයක් ගොඩනැගීමට අධ්‍යාපන බලධාරීන් විදුහල්පතිවරුන් දෙමාපියන් පාසල් සිසුන් යන අය වැඩි උනන්දුවකින් ක්‍රියා කර යුතු වෙනවා. එතකොට සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා භාවිතා කළ හැකි මාර්ගයන් අතර තවත් එක් කරුණක් තියෙනවා. ඒ කරුණ ගැන අපි කතා කරනවා නම් අවශ්‍ය මේ හිතකර පරිසරයක් ඇති කිරීම මෙහිදී අපි ජීවත් වන පරිසරය අපගේ සෞඛ්‍ය කෙරෙහි බලපෑම් ඇති කරනවා කියලා පැහැදිලි කරන්න පුළුවන්. එතකොට සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා පරිසරයේ තිබිය යුතු අංගයන් කිහිපයක් අපි කතා කරලා බලමු. සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා පරිසරයේ තිබිය යුතු අංගයන් කිහිපයක්. එකක් භෞතික පරිසරය. මෙම භෞතික පරිසරය මගින් බලාපොරොත්තු වන්නේ පිරිසුදු පානීය ජලය සැපයීම, ඊළඟට ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් සැපයීම. අපි වැසිකිලි පහසුකම් යටතේ කතා කරනකොට දුවේ පුතේ ශිෂ්‍යාවන් 50කට එකක්වත් බැගින් වැසිකිලියක් නිර්මාණය වෙලා තියෙන්න ඕන. ඊළඟට මනා ආලෝකය හා වාතාශ්‍රය සහිත පන්ති කාමර ගොඩනැගීම, ළඟට නිසි පරිදි කැලිකසල ඉවත දැමීම, ගෙවතු වගාව, දරුවන්ට හානි කර අනතුරුදායක දෙයින් තොරවීම, ක්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම ආදී කොටස් මේ භෞතික පරිසරයේ යටතට අපිට පැහැදිලි කරන්න පුළුවන්.
එමෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධනයට හිතකර පරිසරයක් ඇති කිරීමේදී තවත් ගුණාංගයක් තමයි දුවේ පුතේ මානසික පරිසරයේ ගුණාත්මක බව. අපි බලාපොරොත්තු වෙන මේ මානසික පරිසරයේ ප්‍රධාන කරුණු වශයෙන් ශිෂ්‍යයන් අවමාන ලක් නොකිරීම, ශිෂ්‍යයන් හිංසනෙන් තොරවීම, සියලු ශිෂ්‍යයන්ට එකසේ සැලකීම, ශිෂ්‍යයන්ට තමන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා උපදේශන සේවා නැති කිරීම, පාසල් පරිසරයේ මානසික ආතතියෙන් තොරවීම.
හොඳයි දුවේ පුතේ, ඉහතින් සඳහන් කළ මානසික පරිසර කරුණු මෙන්ම ඊට අදාළ වන සමාජීය පරිසරය මත කරුණු බලාපොරොත්තු වෙන්න පුළුවන්. එවනම් ප්‍රජාතාන්ත්‍රික බව ආරක්ෂා කිරීම, කණ්ඩායම් වැඩසටහන් සඳහා ඉඩකඩ තිබීම, මනා ගුරු සිසු සබඳතා, විවේක කාලයේ ප්‍රයෝජනවත්ව ගෙවීමේ ඉඩකඩ සහ වැඩසටහන් තිබීම, විවිධ ක්‍රියාකාරකම් සඳහා සමිති සමාගම් තිබීම, ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව ලබා දීම වගේ කරුණු අපි මේ සඳහා දායක කරගන්න පුළුවන්. සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වැදගත් වන තවත් කරුණක් තමයි ප්‍රජා දායකත්වය ලබා ගැනීම. සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වැදගත් වන තවත් සාධකයක් හැටියට අපිට දකින්න පුළුවන් ප්‍රජා දායකත්වය ලබා ගැනීම. ඇත්තෙන්ම දුවේ පුතේ මේ මගින් බලාපොරොත්තු වන්නේ පාසල මගින් එම වැඩසටහන ක්‍රියාත්මක කළත් මේ ප්‍රජාවේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා කෙඹදු ආකාරයේ ප්‍රයෝජනවත් වෙනවාද කියලා කාරණාව. ප්‍රජාදායකත්වයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පාසලෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළාට මේ ප්‍රජාවේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා මොන ආකාරයේ ප්‍රයෝජනයක් ලැබෙනවද කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි උදාහරණයක් ලෙස කතා කරමු පාසල මගින් පවත්වන ඩෙංගු මර්ධනය පිළිබඳ මනා දැනුමක් හා උනන්දුවක් ඇතිවීම තුලින් මෙන්ම ප්‍රජාවේ වෙනත් ස්ථානවලද ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබෙන ආකාරයට අපි යොමු වෙන්න ඕනි.
ඊට කරුණු ගැන තවදුරටත් කතා කිරීමේදී මෙන්ම මෙම කරුණු පිළිබඳව ප්‍රජා දායකත්වය ලබා ගැනීමට අපට හැකියාව තියෙනවා. එනම් පාසල් භූමියේදී ඇතිවන අනතුරු වළක්වා ගැනීම සඳහා ප්‍රජාව මගින් ශ්‍රමදාන පැවැත්විය හැකි. පාසල් භූමියේදී ඇතිවන අනතුරු වළක්වා ගැනීම සඳහා ප්‍රජාව මගින් ශ්‍රමදාන පැවැත්විය හැකි. ඒ වගේම තවත් කරුණක් ලෙස ක්‍රීඩා පිටියේ සකස් කර දිය හැක. ඒ කියන්නේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ දේවල් කරන්නේ. ඒ වගේම පුතේ පාසල තුල මද්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතා කරනවා නම් ඒවා නැවැත්වීමට ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධනයේදී ප්‍රජා දායකත්වය ලබා ඇති කරුණු ලෙස ඉහත කරුණු විශේෂයෙන් දක්වන්න පුළුවන්.
ඔව් දුවේ පුතේ සෞඛ්‍ය ප්‍රවර්ධනයේදී වැදගත් වන තවත් කරුණක් තමයි ඒ සඳහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය. සෞඛ්‍ය ප්‍රවර්ධනයේ වැදගත් වන තවත් කරුණක් එහෙම නැත්නම් තවත් සාධකයක් හැටියට අපි සලකනවා නිපුණතා සංවර්ධනය. ඇත්තෙන්ම නිපුණතා සංවර්ධනය කියන්නේ සෞඛ්‍යට හිතකර චර්යාවන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය කුසලතා දියුණු කර ගැනීම. මේ නිපුණතා සංවර්ධනය කියලා අපි හඳුන්වන්නේ සෞඛ්‍ය හිතකර චර්යාවන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය කුසලතා දියුණු කර ගැනීම. උදාහරණයක් විදිහට අපි කතා කරනවාදී නිවැරදි තීරණ ගැනීම. උදාහරණයක් ලෙස අපි බලමු නිවැරදි තීරණ ගැනීම අපිට දක්වන්න පුළුවන්. මෙහිදී වෙළඳ පොලේ ආහාර අතරින් සෞඛ්‍යවත් ආහාර තෝරාගත යුතු වෙනවා. වෙළඳ පොලේ ආහාර තෝරා ගැනීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ සෞඛ්‍යවත් ආහාරද කියන දේ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එමෙන්ම ඵලදායි සංනිවේදනයේ යන කරුණු ගැනීමේදී දැන්වීම තුලින් අදහස් වන දේ නිවැරදිව තේරුම් ගැනීම අවබෝධ කරගන්න ඕනේ. අපි වෙළඳ දැන්වීම ප්‍රචාරය වෙනවා. එතකොට ඒ වෙළඳ දැන්වීම වලින් කියවෙන දේ අපි හොඳ අවබෝධයකින් තේරුම් ගන්න වෙනවා. පාසලක හා වැඩපළක ගමක සෞඛ්‍ය තත්ත්වය වැඩි කිරීමට සමහර චර්යාවන් වෙනස් කිරීමත් වැදගත් වෙනවා. පාසලක වැඩබිමක ළඟට ගමක සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරන්න සමහර චර්යාවන් වෙනස් කිරීම වැදගත් වෙනවා. එමෙන්ම අවශ්‍ය දැනුම ලබා දීම කණ්ඩායම් තරඟ, විවාද තරඟ, ක්‍රීඩා තරඟ පැවැත්වීම මගින් නිපුණතා සංවර්ධනය කිරීමටත් හැකියාවක් ලැබෙනවා. අපි බලමු සෞඛ්‍ය ප්‍රවර්ධනයේදී වැදගත් වන අවසාන කරුණ වශයෙන් අපිට කියන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සේවාවන් ලබා දීම. සෞඛ්‍ය ප්‍රවර්ධනයේ වැදගත් වන අවසාන කරුණ වශයෙන් අපි කතා කරනවා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සේවාවන් ලබා දීම. ඔව් දුවේ පුතේ, මෙහිදී වැදගත් වන්නේ ඔබ දක්වා ඇති දැනටමත් අපේ පාසල් පද්ධතිය තුළ සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරීම සඳහා රජයේ විසින් පාසල් වෛද්‍ය සේවාවන් ක්‍රියාත්මක කරන බව. රජයේ මගින් පාසල් වෛද්‍ය සේවාවන් ක්‍රියාත්මක කරන. මෙහිදී සෑම පාසල් ශිෂ්‍යාවන්ට නියමිත කාල සීමාවන් තුළ වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කිරීම මගින් ඔවුන්ගේ සෞඛ්‍ය දුර්වලතා හඳුනා ගැනීම හා ඒවාට පිළියම් යෙදීම සිදු කරනවා මේ සේවාවන් යටතේ. උදාහරණයක් හැටියට දන්ත සායන තියෙනවා, අක්ෂි සායන තියෙනවා. මේ වගේ සායන මගින් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය මැනීමක් සිදු කරන්න පුළුවන්. එතකොට ඒ අඩුපාඩු තියෙන දරු දැරියන් සඳහා අවශ්‍ය පිළියම් යොදන්න ඒ තුලින් අපිට හැකියාව තියෙනවා. ඊළඟට පාසල් ශිෂ්‍යයන් ඔබටද මතක ඇති වාර්ෂිකව පාසල් දරුවන්ට වයස් මට්ටම් අනුව යකඩ පෙති, පණු රෝග වැළැක්වීමේ පෙති, පෝලික් අම්ලය ලබා දීම, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම, සෞඛ්‍යාංශයේ මැදිහත් වීමෙන් පාසල සමග එකතු වී මේ ආදී කරුණු ගොඩාක් ක්‍රියාත්මක කරනවා.
එමෙන්ම වාර්ෂික පාසල් සනීපාරක්ෂක සමීක්ෂණ මගින් ලෙඩ රෝග හා අනතුරු පවතින ස්ථාන හඳුනා ගැනීම හා ඒවා වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග කරනු ලබනවා. පාසලක සාමාන්‍යයෙන් වාර්ෂිකව දුවේ පුතේ සනීපාරක්ෂක සමීක්ෂණ කටයුතු කරගෙන යනවා. ඒ වගේම ලෙඩ රෝග හා අනතුරු පවතින ස්ථාන හඳුනා ගන්නවා. විශේෂයෙන් ඩෙංගු වගේ රෝග පිළිබඳ නිතර නිතර සොයා බලනවා PHI මාත්‍යලා සෞඛ්‍ය අංශ මගින් ඇවිල්ලා එම ස්ථාන හඳුනා ගැනීම හා ඒවා වළක්වා ගැනීම ක්‍රියාමාර්ගද කරනු ලබනවා. ඒ වගේම දුවේ පුතේ සෞඛ්‍ය ප්‍රවර්ධන ඇගයීම් නිර්ණායක කීපයක් තියෙනවා. අපි සෞඛ්‍ය ප්‍රවර්ධන ගැන කතා කිරීමේදී ඒවා අගේන නිර්ණායකයන් කීපයක් තියෙනවා. ඒවා නම් සෞඛ්‍යවත් ප්‍රතිපත්ති අනුව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව පාසල පිළිගැනීම. يعني පාසලකට සෞඛ්‍යවත් ප්‍රතිපත්ති අනුව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවක් පාසල පිළිගන්න ඕනි. පාසල මගින් ක්‍රියාවට නැන්විය හැකි සෞඛ්‍ය ප්‍රතිපත්ති හඳුනා ගැනීමක් කරන්න ඕනි. ඒ වගේම සෞඛ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැන්වීමට අවශ්‍ය උපාය මාර්ග හඳුනා ගන්න ඕනේ.
ඔව් දුවේ පුතේ, දැන් අපි බලමු ශ්‍රී ලංකාවේ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධනයට අදාළ වන නීති රීති කියන්නේ මොනවද කියලා. ශ්‍රී ලංකාවේ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධනයට අදාළ වන නීති රීති. පළමු ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සෞඛ්‍ය දැනුම ලබා දීම අනිවාර්ය වීම. පළමු ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සෞඛ්‍ය දැනුම ලබා දීම අනිවාර්ය වීම. එතකොට සෞඛ්‍ය කියන්නේ මොකද්ද? ඒ සෞඛ්‍ය තුලින් සිදුවන්නේ මොනවද? සෞඛ්‍ය සේවාවන් මොනවද? සෞඛ්‍ය සේවාවන් වලින් අපි ලබාගත යුත්තේ මොනවද? ඒ ආදී කරුණු ගැන දැනුම ලබා දෙන්න ඕනේ. ඒක අනිවාර්ය අංගයක්. ළඟට සෞඛ්‍ය පහසුකම් සැපයීම අනිවාර්යයි. සෞඛ්‍ය පහසුකම් සැපයීම අනිවාර්යයි. මේ සම්බන්ධව කරුණු කීපයක් අපි උදාහරණ ලෙස සලකා බලමු. එකක්, ළිඳ ආවරණය කිරීම. අපි පාසල් පද්ධතිය තුළ ළිඳ ආවරණය කිරීම සලකන්න පුළුවන්. ඊළඟට සිසුන් 50කට එක් වැසිකිළියක්වත් ඇති කිරීම, අනතුරු වලින් තොර පාසල් පරිසරයක් තිබීම, ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සෞඛ්‍යට අහිතකර ආහාර පරිභෝජනය තහනම් කිරීම. අපි මේ ගැන කතා කරනකොට දුවේ පුතේ, අපේ ආපන ශාලාව, පාසලේ ආපන ශාලාවේ දරුවන්ට සෞඛ්‍යවත් ආහාර තමයි පරිභෝජනය සඳහා සකස් කරන්න ඕනේ. ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට දුම් වැටි, මත්පැන් හා මත්ද්‍රව්‍ය රැගෙන ඒම සහ භාවිතය තහනම් කිරීම. අපි ඉහතින් දිගින් දිගටම කතා කළේ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳව. එතකොට ඊළඟට අපි කතා කරන්නේ තවත් වැදගත් කරුණක් වන ජීවිතයේ ගුණාත්මක භාවය කියන්නේ මොකක්ද කියන එක. සෞඛ්‍ය ප්‍රවර්ධනය ගැන කතා කළා වගේම අපි ඊළඟට කතා කරනවා ජීවිතයේ ගුණාත්මක භාවය කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි මුලින්ම බලමු ජීවිතයේ ගුණාත්මක භාවය කියන්නේ මොන වගේ අදහසක්ද කියන එක.
ජීවිතයේ ගුණාත්මක භාවය කෙරෙහි බලපාන සාධක කීපයක් කතා කිරීමේදී පුතේ, සෞඛ්‍ය න්‍යාය, ආරම්භ මට්ටම, පිරිසිදු පරිසරය, අධ්‍යාපනය ලබා ගැනීම ඇති හැකියාව, සුදුසු රැකියාවක් කිරීම නැති අවශ්‍යතාව, යහපත් පෞල් ජීවිතය, නිදහසේ තීරණ ගැනීමේ හැකියාව, ජීවිතයේ අධ්‍යාත්මික අංශය දිනුකිරීමට ඇති අවශ්‍යතාව, මෙන්න මේවා විශේෂයෙන් ගන්න පුළුවන්.
ඔව් දුවේ පුතේ, පුජ්‍යලේකුගේ සෞඛ්‍ය තත්ත්වය ජීවිතයේ ගුණාත්මක බවට බලපාන ප්‍රධාන සාධකයක් වගේම අපි මුලින් ඉගෙනගෙන තිබෙන පරිදි පූර්ණ සෞඛ්‍ය යනු රෝග හා දුබලතා නැතිවීම සහ ශාරීරික, මානසික, සමාජීය, අධ්‍යාත්මික යහපැවැත්මක් ඇති බව තමයි සෞඛ්‍ය කියලා අපි හඳුන්වන්නේ. එතකොට පුජ්‍යලයන්ට බෝවන හා බෝ නොවන රෝග ඇතිවීම නිසා ජීවිතයේ ගුණාත්මක භාවය අඩු වෙන්න පුළුවන්. එමෙන්ම රෝගවලට ගොදුරු වීම වළක්වාලීමට එන්නත් ලබා දීමෙන් ප්‍රතිශක්ති කරන හැකියාව වැඩි කරන්න පුළුවන්. මෙමගින් ජීවිතයේ ගුණාත්මක බව දියුණු කළ හැකි බව දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති.
මීළඟට අපි බලමු ගුණාත්මක බව ඉහළ මට්ටමක පවතින ප්‍රජාවක දැකිය හැකි ලක්ෂණ මොනවද කියලා. ඒවනම්, වැඩවලේදී මේ කාර්යක්ෂමතාව වැඩි, ආයු අපේක්ෂණය වැඩි, බෝ නොවන රෝග ඇතිවීමේ ප්‍රවණතාව අඩු වෙනවා, නිවැරදි ආහාර රටා අනුගමනය කිරීම, නිවැරදි ආකාරයට ව්‍යායාම කිරීම හා මානසික ආතතිය පාලනය කර ගැනීම, දුම් වැටි, මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් වැළකීම, ප්‍රතිපත්ති ගරුකව ක්‍රියා කිරීම, මානසික සුවය වර්ධනය කර ගැනීම, සරල දිවි පැවැත්ම, ඉහළ සාක්ෂාත් චරතාව.
ඔව්, අපි දැන් කතා කළ නිර්ණායක මගින් ප්‍රජාවක සෞඛ්‍ය තත්ත්වය මැනීමට හැකියාව තියෙන ආකාරය ගැන බලමු දුවේ පුතේ. පුජ්‍යලේකුගේ ගුණාත්මක බව මැනිය හැකි නිර්ණායක ලෙස ශරීර ස්කන්ධ දර්ශකය එකක් ලෙස අපිට සලකන්න පුළුවන්. එකක්, ශරීර ස්කන්ධ දර්ශකය. ඊළඟට ඉනේහි වට ප්‍රමාණය, ශාරීරික යෝග්‍යතාව, මතක ශක්තිය, ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව, ක්‍රියාශීලීත්වය, ප්‍රසන්න පෙනුම, ස්වස්ථතාව හා යහපුරුදු අන්තපුජ්‍යල සබඳතා. ඔව් දුවේ පුතේ, ගුණාත්මක බව මැනිය හැකි නිර්ණායක විදියට අපි කතා කරා ශරීර ස්කන්ධ දර්ශකය. ඒ කියන්නේ අපේ BMI අගේ උසට සරිලන බරක් තියෙනවද කියන එක අපි ශරීර ස්කන්ධ දර්ශකය තුලින් මනලා බලනවා. ඊළඟට අපේ ඉනේහි වට ප්‍රමාණය. ඊළඟට ශාරීරික යෝග්‍යතාවය. අපි මෙතනදී ශාරීරික යෝග්‍යතාවයේ සාධක පහක් ගැන කතා කරනවා. ශක්තිය, වේගය, නම්‍යතාවය, උලංගිතාවය සහ දරා ගැනීමේ හැකියාව. එතකොට ඊළඟට අපි කතා කරනවා මතක ශක්තිය. අපි එදිනෙදා කරන පාඩම් වැඩ කටයුතු කොතෙක් දුරට අපට ඒ වගේම අපේ ජීවිතේ දෛනික ජීවිතේ අපි වැඩ කටයුතු කරනකොට අපට කොයිතරම් දුරට මතක ශක්තියක් තබා ගන්න පුළුවන්ද ඒ කෙරෙහි. ළඟට ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව. අපි උදාහරණයක් හැටියට ගමු, අපිට ස්වෙන් ප්‍රතිශ්‍යාව වගේ සාමාන්‍ය රෝගයක් හැදුනහම අපිට ඒක තුල අපි කොච්චර දුරට ඔරොත්තු දෙනවද, අපිට ඒක දරා ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක්ද කියන එක ඒ තුලින් පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට ක්‍රියාශීලීත්වය. ඒ කියන්නේ අපි එදිනෙදා ජීවිතයේ විවිධ කටයුතු වල යෙදෙනවා. අපි ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු වල යෙදෙනවා. ඊළඟට නිවසේ දෙමව්පියන්ට උදව් වෙනවා. ඊළඟට ටියුෂන් යනවා නේද? ඒ වගේ විවිධ ක්‍රියාකාරකම් වල අපි නිරත වෙනවා. අපි උදාහරණයක් හැටියට මිදුලතු ගන්න පුළුවන් නේද? එතකොට ඒ තුල අපි ඉක්මන් බව, ඒව කරගැනීමේ පහසුව, ඒක අපේ ක්‍රියාශීලීත්වය කොහොමද කියන එක. ඊළඟට ප්‍රසන්න බව, ප්‍රසන්න පෙනුම, තමන්ගේ ශරීරයේ පෙනුම ප්‍රසන්න වෙන්න ඕනේ. ඊළඟට ස්වස්ථතාව හා යහපුරුදු. ඒ ස්වස්ථතාව කියන්නේ පුතේ අපේ පෞද්ගලික සෞඛ්‍ය. පෞද්ගලික සෞඛ්‍යදී අපි ශරීරයට අපි කොහොමද පිරිසුදු වෙන්න, සෞඛ්‍ය බව රැකගන්න අපි කළ යුතු දේවල්. අපි උදාහරණයක් හැටියට අපි ස්නානය කිරීම, ඊළඟට නියපොතු කැපීම, ඒ වගේ දේවල් තුලින් අපේ ස්වස්ථතාව ආරක්ෂා කරගන්න පුළුවන්. යහපුරුදු, ඒ වගේම යහපුරුදු ගන්න පුළුවන්. ඊළඟට අන්තර්පුජ්‍යල සබඳතා. අපි සාමාන්‍යයෙන් සමාජයක් තුල විවිධ මට්ටමේ අය අපි ආශ්‍රය කරන, විවිධ මට්ටමේ අය අපිට මුණ ගැහෙනවා. ඒ සමාජය තුල එකම රාමුවක නෙමෙයි, විවිධ රාමුවල ජීවත් වෙන අය සමග අපිට ගැටෙන්න වෙනවා. එතකොට මේ අය සමග අපි කොතෙක් දුරට සම්බන්ධතා පවත්වා ගැනීම අපිට පුළුවන්ද, ඒ අය අතරේ අපි කොතෙක් දුරට අන්‍යෝන්‍ය සම්බන්ධයක් පවත්වා ගන්නවද, අපි ඒ අය තුල අපි කොතෙක් අවබෝධයකින් සම්බන්ධතා පවත්වනවද. එතකොට මේ අන්තර්පුජ්‍යල සම්බන්ධතා ගොඩක් දුරට වැදගත් වෙනවා මේ සමාජයක ජීවත් වෙනකොට. එතකොට අපි දුවේ පුතේ අද අපි කතා කර මාතෘකාව සෞඛ්‍යවත් සමාජයක් ගොඩනගමු කියන මාතෘකාව තමයි කතා කරේ. එතකොට අපි පැහැදිලි කරා පාසල් දරුවන් හැටියට සෞඛ්‍ය තත්ත්වේ නගා සිටුවීම, ඔබගේත් පවුලේත් ප්‍රජාවේත් සෞඛ්‍ය ප්‍රවර්ධනයට අවශ්‍ය නිපුණතාවයන්ගෙන් ශක්තිමත් වීම සඳහා අධ්‍යාපනික අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම, ඊළඟට ඒ සඳහා ඉඩ සලසා දීම, ඊළඟට පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධනයේ වැඩසටහන්වල ප්‍රධාන පරමාර්ථ අපි මේ ගැන පැහැදිලි කරා. එතකොට මේ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් මගින් ඉටු කරන කාර්යයන් ගැන අපි කතා කරා. පාසල තුල සෞඛ්‍යවත් පරිසරයක් ගොඩනැගීම, නේ, පාසල තුල සෞඛ්‍යවත් පරිසරයක් ගොඩනැගීම ප්‍රධානම අරමුණ දුවේ පුතේ, දරුවාගේ යහපත් මානසිකත්වය. මේ යහපත් මානසිකත්වයේ තුල තමයි දරුවා අධ්‍යාපනයේ හොඳින් අවබෝධ කරගන්නේ. එතකොට අපි පාසලට පැමිණෙනකොටම අපේ පාසල ප්‍රියජනක ස්ථානයක් බවට පත් වෙලා තියෙන්න ඕන. එතකොට ප්‍රියජනක ස්ථානයක් කියන්නේ ලස්සනට මල් වවලා තියෙන්න ඕනේ, ගස් වවලා තියෙන්න ඕනේ නේද? ඒ වගේ අපි බලාපොරොත්තු වෙන සුන්දරත්වයක්. වටපිටාවේ හොඳ සෞන්දර්යාත්මක බවක් තුලින් අපි පාසලට ඇතුල් වෙන ආ ලස්සන ස්ථානයක් කියන එකෙන් තමයි පාසලට ඇතුල් වෙන්නේ. ඒ ඇතුල් වීම අපේ මානසික සුවය ගොඩක් තහවුරු කරනවා. ඒ මානසික සුවය මානසික සහනය තුල තමයි අපි අධ්‍යාපනය තහවුරු කරගන්න අධ්‍යාපනය ලබා ගන්න ගොඩක් උදව් වෙනවා. ඊළඟට ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ප්‍රතිශක්තිකරණය කියන්නේ යම් දෙයකට ඔරොත්තු දීමේ හැකියාව. අපි අපට අපේ ජීවිතයේ යම් යම් දේවල් වලට ඔරොත්තු දීමේ හැකියාව හෙම්බිරිස්සාවක් හැදෙන්න පුළුවන්, උණක් හැදෙන්න පුළුවන්, ඒ වගේ වෙනත් අසනීප තත්ත්ව හැදෙන්න පුළුවන්. එතකොට ඒවට ඔරොත්තු දීලා අපි අපේ ජීවිතය ගත කරන්න යොමු වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රතිශක්තිකරණය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රතිශක්තිනේ වැඩසටහන් ක්‍රියාත්මක කරවීම තුලින් දරුවාගේ අනාගතයේ සුරක්ෂිත වීම, දරුවාට හොඳ අධ්‍යාපනයක්, හොඳ ක්‍රියාශීලී බවක් ඇති කරගන්න රුකුලක් වෙනවා. එතකොට හඳුනා නොගත් රෝගාබාධ හඳුනා ගැනීම. අපි දන්නවා රෝගාබාධ ගත්තහම බෝවන රෝග තියෙනවා, බෝ නොවන රෝග තියෙනවා. එතකොට බෝවන රෝග අපි මොනවද කියලා දන්නවා, බෝ නොවන රෝග මොනවද කියලා දන්නවා. එතකොට අපි බෝ නොවන රෝග හැටියට දියවැඩියාව, අදිරුධිර පීඩනය, හෘදයාබාධ වගේ හඳුන්වනවා බෝ නොවන රෝග හැටියට. එතකොට බෝවන රෝගයේ ෂෙම් ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ, ඕව බෝවන රෝග හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ හඳුනා නොගත් රෝගාබාධ, එතකොට අපි දැන් බලන්න ඕනේ ඒ වාගෙන් තොර, ඒ දැන් බෝවන රෝග, බෝ නොවන රෝග වලින් මෑත් වෙච්ච හඳුනා නොගත් රෝගාබාධ හඳුනා ගැනීමට අපි යොමු වෙන්න ඕනේ. ඊළඟට සෞඛ්‍ය අධ්‍යාපනය පවුල වෙත ගෙන යාම. එතකොට මේ සෞඛ්‍ය කියන එක මොකක්ද කියලා අපි දැන් පැහැදිලි කරලා තියෙනවා. එතකොට සෞඛ්‍ය අධ්‍යාපනය කියන එක පවුල වෙත ගෙන යන්න ඕනේ. එතකොට අපි දුවේ පුතේ පාසලේදී ඉගෙන ගන්නවා, එන්නත්කරණය ගැන ඉගෙන ගන්නවා, ප්‍රතිශක්තිකරණය ගැන ඉගෙන ගන්නවා, සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්නවා, බෝවන රෝග, බෝ නොවන රෝග ඉගෙන ගන්නවා. එතකොට සමහර අවස්ථාවල පවුල තුල දෙමව්පියන් අවබෝධයක් නොවෙන්න පුළුවන් දෙමව්පියන්ට මේ කරුණු ගැන. ඒ වගේම සමහර අධ්‍යාපනයේ මට්ටම අතින් දුර්වල අය ඉන්න පුළුවන් පවුල තුල. එතකොට පවුලට මේවා දරුවන් විසින් ගෙන යන්න ඕනේ. ඒ ගෙනියලා ඔවුන් දැනුවත් කරන්න ඕන, ඔවුන්ට මේ පණිවිඩ දෙන්න ඕනේ. මොනවාද ප්‍රතිශක්තිකරණය කියන්නේ, මොනවාද අපිට ලබා දෙන එන්නත්, මොනවාද රෝගාබාධ කියන්නේ, මොකද්ද සෞඛ්‍ය කියන්නේ, එතකොට මේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන්නේ මොකද්ද, මේ තුලින් අපිට ලැබෙන වාසි මොනවද කියන එක පවුල වෙත ගෙනියලා පවුල තුල දැනුවත් කිරීමක් කරන්න ඕනේ. දුවේ පුතේ අපි ඒ සඳහා දරුවන් යොමු කරනවා. එතකොට දරුවන්ගේ වගකීම යුතුකම වෙනවා ඒ පවුල තුලට ඒ කරුණු රැගෙන යාම. එතකොට දුවේ පුතේ අපි ඔය කරුණු ගැන කතා කරා. ඊළඟට සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ ජීවිතයේ ගුණාත්මකභාවය පිළිබඳ කතා කරා. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන්නේ මොකක්ද කියලා අපි පැහැදිලි කරා. ඉතින් දුවේ පුතේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා භාවිත කළ හැකි උපාය මාර්ග අපි කීපයක් කතා කරා. ඒ උපාය මාර්ග අතර සෞඛ්‍ය ප්‍රවර්ධනයට අදාළ ප්‍රතිපත්ති සැකසීම. දැන් අපි ප්‍රතිපත්තියක් හැටියට අපි කතා කරනකොට මොකද්ද ප්‍රතිපත්තියක් කියන්නේ කියලා දූල පුතාලා සමහර විට දන්නව ඇති. ඒ කියන්නේ අපි උදාහරණයක් හැටියට අපි කියනවා අපි මත්පැන් පානයෙන් තොරවීම. අපි බෞද්ධයෝ හැටියට අපි මත්පැන් පානය තොර වෙනවා. ඒක අපි ප්‍රතිපත්තියක් හැටියට තීරණය කරලා තියෙනවා. ඊළඟට අපි මස් මාංශ වලින් තොර වෙලා ජීවත් වෙන්නේ. මස් ආහාර ගැනීමේදී මස් මාංශ වල අපි අනුභව කරන්නේ. ඒ වගේ ප්‍රතිපත්ති සකස් කරන්න ඕනේ. ඊළඟට පාසලේ හිතකර තත්වයන් සඳහා විවිධ ප්‍රතිපත්ති අපිට අනුගමනය කරන්න සිද්ධ වෙනවා. ඊළඟට සෞඛ්‍ය ප්‍රවර්ධනයට හිතකර පරිසරයක් ගොඩනැගීම. සෞඛ්‍ය ප්‍රවර්ධනයට හිතකර මම මුලින් කතා කරා පාසල් පරිසරය කොයි වගේ වෙන්න ඕනද කියලා. ඒ වගේම අපේ නිවස ගත්තම නිවසත් ඒ ආකාරයෙන්ම හොඳ සෞඛ්‍ය ආරක්ෂිත බවකින් යුක්ත වටපිටාව පිරිසුදු වෙලා තියෙන්න ඕනේ. කැලිකසල වලින් ඈත් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට සතුන් සර්පයන්ගෙන් වෙන හානි අවම වීම සඳහා පරිසරය සකස් කරලා තියෙන්න ඕනේ. ඒ වගේ පරිසරය හොඳ හිතකර තත්වයකට ඇති කරගන්න ඕනේ. ඊළඟට ආයි තව ඩෙංගු වගේ රෝග බෝ වෙන ස්ථාන ඉවත් කරන්න ඕන. ඒ සඳහා යොමු වන කරුණු අපි ඈඩ් කරගන්න ඕනේ. උදාහරණයක් හැටියට ටින් කැබලි වගේ දේවල් වලට වතුර පිරෙන්න ඉඩ සලස්සන්නේ නැතිව ඒවා ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ළඟට සෞඛ්‍ය ප්‍රවර්ධන සඳහා අවශ්‍ය සේවාවන් ලබා ගැනීම හා සංවිධානය කර ගැනීම. මේ සෞඛ්‍ය ප්‍රවර්ධන සඳහා සේවාවන් කිව්වම අපිට මේ සේවාවන් ලබා ගන්න අපේ සමාජය තුළ විවිධ අංශ තියෙනවා. සෞඛ්‍ය ශේත්‍රයේ තියෙනවා, ඊළඟට ධාම සේවකතුමා ඉන්නෝ, ඒ වගේ අංශ වලින් අපිට මේ සඳහා දායකත්වය ලබා ගන්න, සේවාවන් ලබා ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් තුලින් අපිට දැනුම ලබා ගන්න පුළුවන්. සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා විවිධ පණිවිඩ ලබා ගන්න පුළුවන්. එතකොට ඒ සේවාවනුත් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට ප්‍රජාදායකත්වය, සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රජාදායකත්වය. අපි සමාජයක් ගත්තම, අපි පවුලක් ගත්තම අපි අවට වටපිටාවේ පවුල් විවිධ විදිහේ පවුල් තියෙනවා. එතකොට ඒ අය අපි ප්‍රජාව හැටියට සලකනවා. එතකොට මේ ප්‍රජාව අපි උදාහරණයක් හැටියට ගත්තම අපේ පාසලේ ඩෙංගු මර්ධනය සඳහා ශ්‍රමදානයක් පැවැත්වීම. එතකොට අපිට මේ ප්‍රජාවගේ උදව් අරගෙන මේ සඳහා කටයුතු කරන්න පුළුවන්. ඊළඟට සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය. සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා විවිධ නිපුණතා සංවර්ධනය කර ගැනීම කරන්න පුළුවන්. එමෙන්ම දුවේ පුතේ මේ පහත සඳහන් ප්‍රජාව තුළද සෞඛ්‍ය ප්‍රවර්ධනය සිදු කරන්න පුළුවන්. ඒ ස්ථාන අපගේ නිවස, ඊළඟට පාසල, ගම, නගරයේ රෝහල හා සේවා ස්ථාන. ඊළඟට සෞඛ්‍ය ප්‍රවර්ධන යටතේ ඉහත සඳහන් කළ උපාය මාර්ග පිළිබඳ අපි තවදුරටත් විස්තරාත්මකව පැහැදිලි කරනවා නම්, මේ සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්ති සැකසීමේදී සෞඛ්‍යට හිතකර ප්‍රතිපත්ති ඇති කිරීම. සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්ති සකස් කරනකොට සෞඛ්‍යට හිතකර ප්‍රතිපත්ති තමයි අපි ඇති කරගන්න ඕනේ. එමගින් පාසල් පද්ධතිය තුළ ඒ සඳහා හිතකර වාතාවරණයක් ඇති කළ හැකි වෙනවා. ඒ වගේම දුවේ පුතේ ප්‍රතිපත්තීන් සැකසීමේදී මුලින්ම පාසල් පද්ධතිය මුහුණපාන සෞඛ්‍ය ගැටලු හඳුනා ගැනීම සහ ඒවා තුරන් කිරීම හෝ අවම කිරීම කරන්න ඕනේ. මුලින්ම සෞඛ්‍ය ගැටලු හඳුනා ගන්න ඕනේ, ඒව තුරන් කරන්න ඕනේ, ඊළඟට ඒව අවම කරන්න ඕනේ. ඊළඟට අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගන්න ඕනේ සහ එමෙන්ම ප්‍රතිපත්ති සැකසීමෙන් පසු මේ එම ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය නීති සහ චක්‍රලේඛන සකස් කිරීමද මෙහිදී සිදු වෙනවා. හොඳයි දුවේ පුතේ, අපි අද ඔබට කතා කරේ 11 ශ්‍රේණිය සඳහා සෞඛ්‍ය හා ශායික අධ්‍යාපන විෂය යටතේ සෞඛ්‍යවත් සමාජයක් ගොඩනගමු කියන පාඩම ගැන අපි දූල පුතාලට පැහැදිලි කරා. එතකොට දැන් මේ වෙනකොට මං හිතනවා ඕගොල්ලන්ට මේ ගැන යම් කරුණක් අවබෝධ වෙන්න ඇති කියලා. හොඳයි දුවේ පුතේ, අද අපි මේ පාඩම මෙතනින් නතර කරනවා. ආයිබෝවන්.